SBS Radio.
හොලිවුඩ් ක්‍රියාදාම සිනමාව පිළිබඳව කතාබහ කරද්දී අපිට නිරන්තරයෙන්ම මතකයට නැගෙන අමතක කරන්නට බැරි චිත්‍රපට කිහිපයක්ම තියෙනවා. ඒ චිත්‍රපට අතරින් රම්බෝ කියන්නේ තවත් සුවිශේෂී කඩඉමක් සටහන් කරපු තවත් සුවිශේෂී උපසංස්කෘතියක් හොලිවුඩ් සිනමාවට දායද කරපු චිත්‍රපටයක්. මේ රම්බෝ චිත්‍රපට මාලාවේ අවසන් හෙවත් පස්වන චිත්‍රපටය පසුගියදා තිරගත වීම ආරම්භ වුණා ලෝක සිනමා ශාලාවල. රම්බෝ ලාස්ට් බ්ලඩ් විදිහට තමයි මේ චිත්‍රපටය හැඳින්වෙන්නේ. මේ රම්බෝ ලාස්ට් බ්ලඩ් චිත්‍රපටය පදනම් කරගනිමින් රම්බෝ චිත්‍රපට මාලාව පිළිබඳව තමයි අද දවසේදී අපේ නොදුරු සිනමාවේ කතාබහ දිවයන්නේ. ඉතින් අපි සුපුරුදු හිතවතාව මේ මොහොතේදී සම්බන්ධ කරගන්නවා ශ්‍රී ලංකාවේ සිට සිනමා විචාරක විදර්ශන කන්නංගර. විදර්ශන, අයිබෝන්, සුබදාසනක් කියලා පිළිගන්නවා අපේ වැඩසටහනට.
අයිබෝන් මදුර.
හොඳයි විදර්ශන, දැන් රම්බෝ නවතම චිත්‍රපටය වන රම්බෝ ලාස්ට් බ්ලඩ් චිත්රපටය පසුගිය සතියේ ඉඳන් තිරගත වීම ආරම්භ වුණා. මේක රම්බෝ චිත්‍රපට මාලාවේ අවසන් චිත්‍රපටය විදිහට තමයි බොහෝ දෙනා හඳුන්වන්නේ. දැන් මේ චිත්‍රපට මාලාවේ පළමු චිත්‍රපටය වෙච්ච මේ රම්බෝ ෆස්ට් බ්ලඩ් චිත්‍රපටය තිරගත වුණේ 1982 වසරේ. වසර 37ක් ගිහිල්ලත් රම්බෝ චිත්‍රපටය තවමත් ජනප්‍රියයි. ඒ ඇයි කියලා කතාබහ කරමින් අපි අද දවසේ අපේ නොදුරු සිනමාව ආරම්භ කරමු.
ඔව්, එකක් තමයි මම හිතනවා රම්බෝ කියන ඒ හදලා තියෙන රම්බෝ කියන ප්‍රතිරූපය සහ ඒක නිරූපණය කරන ගාම ජනප්‍රිය සිල්වර් ස්ටෝන් කියන නළුවා සහ අනිත් පැත්තෙන් මේ දෙකම නඩත්තු කරගෙන යන නිසා යම් විදිහකට රම්බෝ චිත්‍රපටි වලට තියෙනවා අර අතීත කාමයක් එක්ක එන ඒ අතීත කාමයේ විසින් යාවත් කාලීන කරන යම් කිසි විදිහ ප්‍රතිරූපයක්. ඒක එක කාරණයක්. අනිත් එක තමයි රම්බෝ චිත්‍රපටි මාලා පිටිපස්සේ විශාල වශයෙන් සිනමා කර්මාන්තය නැත්නම් සිනමා වෙළඳපොළ සහ කර්මාන්තය දිගින් දිගටම නඩත්තු වෙලා තියෙනවා. අපි දකින්නවා ඊට කලින් තිබුණු චිත්‍රපටි ඉතාම ඉහළ ආදායම් වාර්තා ලැබුවා. ඒ නිසා මේක යම් කිසි විදිහේ අර අපි කියනකොට ලෙජන්ඩ් එකක් විදිහට සිනමා නැත්නම් ඒ හොලිවුඩ් විනෝදාත්මක සිනමාව ඒක බොහෝ විට ගෝලීය ප්‍රේක්ෂකයන් සමග ඉතාම කර්මාන්තාකාරයෙනුත් නැත්නම් ජාලගත විදිහටත් ඉතාම සම්බන්ධයක් දරන ඉන්ඩස්ට්‍රි එකක්. ඒ නිසා ඒ ආපු ඉතිහාසයයි මේ ඉන්න නළුවාසායේ ප්‍රතිරූපයයි ඒ තුළ තියෙන අතීත අතීතය නැවත ප්‍රතිනිර්මාණය කරන අතීතයේ තිබු ප්‍රතිරූපයක් නැවත ප්‍රතිනිර්මාණය කරන මේ මොහොතයි. ඒකට මේ සියල්ලම අදාළ කරගෙන තමයි මම හිතන්නේ අනෙක් චිත්‍රපටි වලට වඩා මේ රම්බෝ චිත්‍රපටිය ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය වෙන්න. අනිත් පැත්තෙන් ක්‍රියාදාන සිනමාව විතරක් මේ ප්‍රේක්ෂකයා එක්ක බද්ධ වෙන එකකට වඩා මම හිතන්නේ විශේෂම දශක ගණනාවක් පුරා ප්‍රේක්ෂකයන් තුළ හදපු ඒ ආඛ්‍යානය
ඔව් විදර්ශන, දැන් මේ රම්බෝ චිත්‍රපට මාලාවේ සියල්ලේම කතාවස්තුව මාතු වී තිබෙන්නේ මේ ප්‍රචණ්ඩත්වය, ඒ වගේම යුද්ධය, පලිගැනීම, බිහිසුණු බව, ඒ මැද්දේ ආදරයත් අඩුවෙඩි වශයෙන් තියෙනවා. දැන් සිනමා විචාරකයෙක් විදිහට ඔබ රම්බෝ චිත්‍රපට මාලාව හඳුන්වන්නේ මොන ආකාරයෙන්ද?
ඔව් මම ඇත්තටම හිතන්නේ මේ චිත්‍රපටිය ගැන ගෝලීය සංස්කෘතික විචාරකයන් විශේෂයෙන්ම සංස්කෘතික දේශපාලනය ඇතුලේ අපි මේ ඉන්න යුගය පිළිබඳව ඉතාම විචාරාත්මකව දකින සිනමා කියවන්නන් සහ සංස්කෘතික න්‍යායදරයන් රම්බෝ එක්තරා විදියකට එක් යුගයක සමාජ දේශපාලන ප්‍රතිරූපයක් විදියට තමයි, එහෙම නැත්නම් සංස්කෘතික නිර්මිතයක් විදියට තමයි රම්බෝ කියන චරිතය හඳුන්වලා තියෙන්නේ. විශේෂයෙන්ම මේ චරිතය නිර්මාණය වෙන්නේ ඩේවිඩ් මොරෙල්ගේ ෆස්ට් බ්ලඩ් කියන නවකතාවේ 1972 ආවේ. ඊට පස්සේ ඒ නමකතාව ලියන්නේ අත උමනා වුණේ වියට්නාම් යුද්ධය. කියන්නේ වියට්නාම් යුද්ධය ආපහු ඇමරිකාවට පැමිණීම ගැන. වියට්නාම් යුද්ධය විසින් ඇති කරපු ආතතිය සහ ඊට පස්සේ ඇති කරන ප්‍රතිකම්පන. මෙන්න මේ කාරණා පිළිබඳව තමයි ඩේවිඩ් මොරල්ට අවශ්‍ය වෙන්නේ මේ නමකතාව ලියන්න. ඊට පස්සේ තමයි විශේෂයෙන්ම ඇන්ඩ්‍රූ වැච්නා සහ මාරියෝ කාස ඇතුළු අයට උමනා වෙනවා මේ චරිතය මිලදී ගන්න. තමයි චරිතයත් එක්ක සිනමා නිර්මාණයකට ලැබෙන්න. මෙන්න මේ ඉන්ඩස්ට්‍රි එක ඇතුලේ තමයි 1982 ෆස්ට් බ්ලඩ් කියන චිත්‍රපටිය 1982 නිර්මාණය වෙන්නේ. එතකොට මේ චිත්‍රපටියේ මූලික වශයෙන් තියෙන්නේ අපි බැලුවොත් ඒ කියන්නේ ඒකේ පළමු චිත්රපටියේ තියෙන්නේ අපිට කියන්න පුළුවන් වියට්නාම් යුද්ධයෙන් ඇමරිකාව එක්තරා නොසිතූ පරාජයකට ලක් වෙනවා. ඒ පරාජය සිද්ධ වෙන්නේ ඇමරිකාවට විශාල යුද තාක්ෂණයක් සහ විශාල බලයක් හමුදාවක් ඉතාම සංකීර්ණ බල උපාය මාර්ග තියෙන තත්ත්වයක් තුල මේ හැබැයි වියට්කොන් ගර්ලන් සමග කරන ඒ දැවැන්ත අරගලය තුල මේ ආපහු උන්ට සිද්ධ වෙනවා උන්ට සිදුුනේ කොහොමද කියන ඒ ආකතිය ඒ සාංකාව ඒ ගැත්තරම කිව්වොත් ඒගොල්ලෝ ඒ ආපු හමුදා නිලධාරීන් නැත්නම් අපි කියනවා ඇමරිකානු කමාන්ඩර් බටයන් ඊට පස්සේ නැවත ඇමරිකාවට ආවට පස්සේ ඒගොල්ලෝ මොන දෙනවා එක්තරා ව්‍යාධියකට එක්තරා රෝගයකට අපිට කියන්න පුළුවන් මේ මොකද පොස්ට් ට්‍රෝමැටික් ස්ට්‍රෙස් ඩිසෝඩර් කියලා නැත්නම් PTSD මෙන්න මේ ඩිසෝඩර් එක ඇතුලේ යම් කිසි විදිය නපුරු සිහින ඒ යුද්ධය තුලින් වෙච්ච ප්‍රචණ්ඩත්වයේ ආකතිය මේ සියල්ල විසින් ඇමරිකානු සමාජය එක්තරා ආකාරයකට වෙලා ගන්නවා. අනිත් අතින් මේ චිත්‍රපටිය නිර්මාණය වෙන 82 කියලා කියන්නේ රොනල්ඩ් රේගන්ගේ පාලනය තියෙන කාලේ. ඒත් අපි දන්නවා රොනල්ඩ් රේගන් තමයි නව ලිබරල් වාදය කියන එක්තරා විදියක ඊට කලින් තිබුණු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී නැත්නම් සමාජ සුබසාධනවාදී ඒ ආකෘතිය අයින් කරලා දාලා යම් කිසි විදියකට යුද්ධයක් ජනතාවගේ අයිතීන් කප්පාදු කිරීමත් එක්තරා විදියක හමුදා මිලිටරි පාලනයත් මේ සියල්ලත් එක්ක ඇමරිකාව යලි විහුවගත කරන පාලනයක් සිද්ධ වෙන්න අරබන්නේ ඒක ආසන්න කාලේ. හරියටම 1970 වගේ භාගයේ. එතකොට මේ කාරණා දෙකම ඒ කියන්නේ වියට්නාම් යුද්ධය විසින් ඇති කළපු පරාජය ඒ පරාජය විසින් ඇති කරපු මානසික ප්‍රතිකම්පන සහ ඒ විසින් ඒකම ඇමරිකාව නැවත දේශපාලන ආර්ථික වශයෙන් ගලි විහුවගත වීම ඒ විසින් නැවත ඇමරිකානු සමාජය ලෝකයේ වෙතට දේශපාලන ආර්ථික සහ හෙජමොනික ආකාරයෙන් බලය ව්‍යාප්ත කිරීමට ගත්ත උත්සාහය ඇතුළේ තමයි මේ මෙන්න මේ රම්බෝ කියන සංස්කෘතික ප්‍රතිරූපය නිර්මාණය වෙන්නේ. ඒකත් අපි ගත්තොත් ඒක ආරම්භක චිත්‍රපටිය තුල වුණා. ඒ කියන්නේ ෆස්ට් බ්ලැක් කියන චිත්‍රපටිය තුල වුණා. අපිට ඉතාම සිංහ බැලුවත් පේනවා මෙන්න මේ මං කිව්ව අර PTSD අර කියන අපි කියන්නේ පුළා පශ්චාත් ශ්‍රතිමය කම්පණය එහෙම නැත්නම් ඒ සම්බන්ධව ඇති කරලා ඇති වෙන ව්‍යාධියේ යම් යම් ලක්ෂණ අපිට ස්පැලන්ගේ චරිතය හරහා අපිට දක්නට ලැබෙනවා. ඊට පස්සේන චිත්‍රපටිය ගත්තොත් මම කියන්නේ ඊට පස්සේන දෙවෙනි චිත්‍රපටිය රම්බෝ දෙවෙනි චිත්‍රපටිය තුල අපිට දක්නට ලැබෙන්නේ ඒකේ 1985 85 වෙනකොට අපිට පේනවා නැවත වරක් වියට්නාමේ ඉන්න යුදසිරකරුවන් ඇමරිකානු යුදසිරකරුවන්ව ගලවා ගැනීමක් සම්බන්ධයෙන් ආපවර චරිතය කියන්නේ ජෝන් රම්බෝ නැත්නම් ජෝන් ජේ රම්බෝ කියන චරිතය ආපහු වියට්නාමයට යන සිනමාපටයක්. මේක මම හිතන්නේ නැවත අර ඉස්සෙල්ල මුහුණ දුන්නු අර පශ්චාත් යුද ආතතිය යුද්ධෙන් පසු ඇතිවෙච්ච ආතතියට ඇති කරගන්න යම් කිසි විසඳුමකොත් එක්තරා විදියකට අර රොනල්ඩ් රේගන් ඇතුළු ඇමරිකානු නව ලිබරල් ඒ රාජ්‍ය තන්ත්‍රයේ අලුත් උපාය මාර්ගය එහෙම නැත්නම් අර පරාජයෙන් වැළකීලා නැවතවරක් ජයග්‍රහණය පිළිබඳ පරිකල්පනයක් ගොඩනගන්න නැත්නම් ජයග්‍රහණය පිළිබඳව එක්තරා විදියක ෆැන්ටසියක් නිර්මාණය කරගන්න තමයි මේ කියන දෙවන චිත්‍රපටිය ඇති වෙන්නේ. එතකොට මෙන්න මේ ඊට පස්සේ අපි ගත්තොත් මෙතන තුන්වෙනි චිත්‍රපටිය ගත්තොත් තුන්වෙනි චිත්‍රපටිය 1987 ඒකෙදි ප්‍රධාන වශයෙන්ම චිත්‍රපටිය භූමික දේශය වෙන්නේ අෆ්ගනිස්තානයේ. ඒකම ඒ අෆ්ගනිස්තානය තුළ ඊට පස්සේ මුජහිදීන් සංවිධානය ඉන්නවා ඊට පස්සේ සෝවියට් රුසියාව පවතිනවා. ඒක හරිම ඉන්ටරෙස්ටිං. ඒ කියන්නේ සෝවියට් රුසියාවට එරෙහිව ඇමරිකාව ඒ කියන්නේ මුජහිදීන් කියන අර ඉස්ලාම් ගරිල්ලා සංවිධානය ෆෝම් කරන කාලේ අපි දන්නවා මුජහිදීන් සංවිධානයේම දිගුවක් තමයි අන්තිමට තලෙබාන් කණ්ඩායම නිර්මාණය වෙන්න ඇති වෙන්නේ. ඒකෝ 1988 කියන්නේ මෙන්න මේ ඇමරිකානු සෝවියට් රුසියාව අතර තිබ්බ අර සීතල යුද්ධය. ඒ සීතල යුද්ධයේ අවසාන කාලය. ඒකෝ ඉස්ලාම් අන්තවාදයේ ඒගොල්ලෝ පෝෂණය කරන කාලේ. ඒකෝ ඒකට හරිම අවියෝජනීය ලෙස මොකද මේ කියන චරිතය රම්බෝ චරිතය අෆ්ගනිස්තානයේ තුල ඉන්න තමන්ගේ හිට්‍රේ ගලවා ගැනීම සඳහා ඒ කලාපයට යන එකක් තමයි 1988 සිද්ධ වෙන්නේ. එතකොට දැන් අපි ඊට පස්සේ මම කියන විශේෂයෙන්ම 2008 චිත්‍රපටිය ටිකක් ඓතිහාසිකව වඩා වෙනස් වුණා. හැබැයි ඒකත් නැමත කියන්නේ මියන්මාරය තුල. ඒන අපහු මේ ආසියාවේ වියට්නාමයේ වෙනුවට ඊට ආසන්න නැතක් මේක තෝරගන්නවා. ඒ කියන්නේ අපිට කියන අග්නිදික ආසියානු නැත්නම් අග්නිදික පෙරදිග කලාපය ඒක තුල නැමත ඇමරිකානු බලය ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් එක්තරා ආකාරයක ප්‍රතිරූපයක් ඒ 4 වෙනි චිත්‍රපටියත් හදනවා. මම හිතන්නේ මගේ අදහස ඒ කියන්නේ මధుර මේ චිත්‍රපටි හතර අපි කල්පනාවෙන් බැලුවොත් මේ චිත්‍රපටි හතර ඇතුලේ තියෙනවා ඇමරිකානු මහා දේශපාලනයට, ඇමරිකානු මහා ධනේශ්වරයට සහ එහි රාජ්‍යතාන්ත්‍රික උපාය මාර්ගයට අවශ්‍ය ඒ දැක්මත් සමග සංවිධානය වෙච්ච සිනමා ප්‍රතිරූපණයක්. රයිට්? අපි න්‍යායි හිතුවොත් මේ අපි ගත්තොත් මේ කියන ඒ පස්වන චිත්‍රපටිය ඒකත් ඉන්ට්‍රෙස්ටිං. දැන් මේ චිත්‍රපටියේ තියෙන්නේ මෙක්සිකෝන්. ඒ මෙක්සිකෝව තුළ මද්‍රව්‍ය කාතලයක් සමග තමන්ගේ ඥාති දියණියක් බේරගන්න කරන අරගලයක්. රයිට්? අපි ආයෙ බැලුවොත් දැන් අපි දන්න ඇමරිකානු ජනාධිපතිවරයා ඉන්නේ කියන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප්. දැන් ඩොනල්ඩ් ට්‍රම්ප් මෑත කාලේ දැන් නිශ්චිතව කියනවා මෙක්සිකෝගෙන් ඇමරිකාව වෙන වෙන තාප්පයක් ගන්න ඕනේ කියලා. ඒ කියන්නේ විශේෂයෙන්ම මෙක්සිකෝ මෙක්සිකෝවත් කියන සංක්‍රමණ කියන්නේ ඒ කියන්නේ ඇමරිකාවේ සුදු ජාතිය අපිට ඇමරිකානු රාජ්‍ය නිදහස් කරගන්න ඕනේ කියන අදහසේ තමයි මේ දක්ෂිණාංශික ජාතිකවාදී ජනාධිපතිවරයා ඉන්නේ. ඒකම ඇමරිකාව තුළ මේ කතිකාව හැදෙමින් තියෙන්නේ එන්න මේ දක්ෂිණාංශික ජනප්‍රියවාදී අදහසේ. ඒක හරිම ඉන්ට්‍රෙස්ටිං විදියට මේ පස්වෙනි චිත්‍රපටියත් ලාස්ට් බ්ලක් කියන චිත්‍රපටියත් පුදුමාකාර විදියට මේ යුගයේ අර ඇමරිකානු දේශපාලන සිටිජයට සම්බන්ධයි. මෙතන ඇමරිකානු දේශපාලන උපාය මාර්ගයත් එක්ක ඇමරිකානු දේශපාලන අර්ථිනි වැඩ පිළිවෙලත් එක්ක ඊටම සංකීර්ණ විදියට බැඳිලා තියෙනවා. ඒකම ඉන්ඩස්ට්‍රි එකක්, ඒකම විශාල කර්මාන්තිකුත් වෙනවා. ඉතින් මම හිතන්නේ හම්බෝ චිත්‍රපටි මාලාවමත් එක්ක තමයි මේ අලුත් චිත්‍රපටේ නිය කරේ නම් අවබෝධය පිළිගැතුමින් තියද මේ චිත්‍රපටය අපිට තේරුම් ගන්න වෙන්නේ කියලා.
ඔබ රැඳී සිටින්නේ SBS සිංහල වැඩසටහනේ නුදුරු සිනමා විශේෂාංගයත් සමගයි. අපි අද දවසේදී නුදුරු සිනමා විශේෂාංගයෙන් කතා බහ කරමින් පවතින්නේ රම්බෝ චිත්‍රපට මාලාව පිළිබඳවයි. විශේෂයෙන්ම පසුගියදා තිරගත වීම ආරම්භ වුණු රම්බෝ අවසාන චිත්‍රපටය රම්බෝ ලාස්ට් බ්ලඩ් චිත්‍රපටය පදනම් කරගනිමින් අපිත් සමග සම්බන්ධ වෙලා සිටින්නේ ශ්‍රී ලංකාවේ සිට සිනමා විචාරක විදර්ශන කන්නංගර. විදර්ශන, දැන් මේ රම්බෝ චිත්‍රපට මාලාවත් එක්ක ලෝකේ විශේෂයෙන්ම ලෝක සිනමාවේ හොලිවුඩ් සිනමාවේ සහ ලෝකේ රටවල්වල නිර්මාණය වෙච්ච උපසංස්කෘතියක් තිබෙනවා. මේ සංස්කෘතිය පිළිබඳව ඔබේ විචාරය අපි දැනගන්නට කැමතියි.
ඔව්, මදුර රම්බෝ උපසංස්කෘතිය ඇමරිකාවට විතරක් නෙමෙයි. රම්බෝ උපසංස්කෘතිය මම හිතන්නේ ඒ යුගයේ ගත 82 ඉඳලම ඒ කියන්නේ ලෝකයේ අනෙක් විශේෂම පෙරදිග සහ මැද පෙරදිග කලාපයන් කරා මේ සංස්කෘතිය විසිරෙන එකපටක ඇමරිකානු සමාජය ඇතුලේ අර මම කිව්ව 1980 ඉඳලා තමයි පරිභෝජනවාදයේ අලුත් නැම්මක් ඇති වෙන්නේ. ඒ කියන්නේ විශේෂයෙන්ම ඒ වෙළඳ පොළ ඇතුලේ පුද්ගලිකකරණය ඇතුලේ ඊට පස්සේ මේකම හුදකලා වූ ඒ කියන්නේ සමාජයක් විදියට තිබුණු ඒකරාශීකම වෙනුවට පුද්ගලිකත්වයේ මූලික කරගත්ත ඒ කියන්නේ අලුත් ලෝකයක් බවට 80න් පස්සේ ඇමරිකාව පත් වෙන එක හරියට ලංකාවේ වුණා වගේම ඒ එක්කම මේකත් එක්ක තමයි ඒ කියන්නේ බාණ්ඩ ලෝකය ඒකම පරිභෝජන ලෝකය සානිකුත් මාධ්‍ය කර්මාන්ත ඒකම අපි කියන කුල ඒකම විනෝද මාධ්‍ය වල සංකීර්ණතාවය මේ සියල්ලත් එක්ක අර රම්බෝ චරිතයේ තියෙන අර ඊනියා වීරත්වය අර එකම තියෙන යුදකාමීත්වය එකම රණකාමීත්වය සහ එක්තරා විදිහක ප්‍රකණ්ඩත්වය මේ සියල්ලම මම හිතනවා ඒ යුගයත් එක්ක බැලුවාම අපේ සමාජයේ ඉන්න ඒක මාධ්‍ය තුලින් සිනමා තුලින් සහ ඒක වෙළඳ පොළ තුලින් ඒක පුද්ගලයාව නිර්මාණය කරන ආකාරයට සම්බන්ධ වුණා කියලා අපි ගත්තොත් දැන් ලංකාවේ වුණා රම්බෝ චිත්‍රපටි මාලාව ඒ කියන්නේ මට මතකයි 80 මුල එතකොට මේ අපි දැන් මේ DVD තාක්ෂණය හෝ CD තාක්ෂණයක් තිබුණේ නැහැ VHS තමයි තිබුණේ ඒ කාලේ රම්බෝ 82 83 කාලේ 80 ඒක 80 දශකෙම ලැබුවම අපි දැක්කා වීඩියෝ සෙන්ටර්ස් ඒ කාලේ ඉතාම අඩුයි නමුත් පාරවල් වල අර විශාල තුවක්කු තියන් ඉන්න රම්බෝගේ චරිතය අපිට රූපරාමු විදිහින් දැක්කට ලැබුණා මම හිතනවා ඒක ලංකාවේ බැලුවත් 80 දශකයේ එක්තරා විදිහකට මුළු ලංකාවම යුද්ධයකට ඇදලා ගිය කාලයක්. ඒකෝ අපි දන්නවා ඒ කාලේ හිටිය JR ජයවර්ධනික පාලනය එයත් විවෘත ආර්ථිකය කියන එයත් ඒකම රේගන්ගේ මිත්‍රේ ඒකම රේගන්ලගේ රාජකාන්ත්‍රික ඒ දේශපාලන නැත්නම් විදේශ ප්‍රතිපත්තිය තුළ ඒගොල්ලෝ හිටියේ ඒකම වෙළඳ පොළ විවෘත කළා මේ සියල්ලත් එක්කම ඒකම යුද්ධයක් උතුරට සහ දකුණට ඒගොල්ලෝ බියත් කළා මෙන්න මේ යුද මානසිකත්වය සහ දේශපාලන ප්‍රචණ්ඩත්වය ඉතාම තියුණු විදියට එන කාල සීමාවක තමයි ඒක ලෝකයේ පුරාම ඇමරිකාවත් මූලිකව ඇමරිකානු බ්‍රිතාන්‍ය ඒ ඩෙවලොපර් ලක්ෂ්‍ය විසින් ඒක ලෝකයේ පුරාම ප්‍රචණ්ඩත්වය සහ ආර්ථික දේශපාලන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරමින් පරිභෝජනවාදය සහ මාධ්‍යකරණය පුළුල් කරමින් විශාල ධනවාදී කර්මාන්තයක් විදිහට ලෝකයේ පුරා විසරණය වෙමින් යන කාලේ තමයි මෙන්න මේ කියන උපසංස්කෘතිය නිර්මාණය වෙන්නේ. ඒකේ උපසංස්කෘතිය අපි බැලුවොත් ඒ කලාපවල අර කියන ඇමරිකාවත් බ්‍රිතාන්‍යත් ඇතුළු අර කියන බල අක්ෂය විසින් දියත් කරපු ධනවාදී පරිභෝජනවාදී සහ විදේශ ප්‍රතිපත්තිය සහ බාණ්ඩ ලෝකය මේ සියල්ලත් එක්ක තමයි මම හිතන්නේ උපසංස්කෘතිය නිර්මාණය වුණේ කියලා.
හොඳයි, අපි අවසාන වශයෙන් විදර්ශන ඔබගෙන් දැනගන්නට කැමතියි. දැන් රම්බෝ කියූපු සැනින්ම අපේ ඔළුවට එන්නේ, අපේ මනසට නැගෙන්නේ ඒ චරිතයට පණපවන ප්‍රසිද්ධ සහ ජනප්‍රිය හොලිවුඩ් නළුවා සිල්වෙස්ටර් ස්ටැලෝන්. මේ 2019 නවතම රම්බෝ චිත්‍රපටයේ රඟපාද්දී ඔහුට වයස අවුරුදු 73යි. අවුරුදු 73ක් වෙලත් මේ ක්‍රියාදාම නළුවන් අතරේ සිල්වෙස්ටර් ස්ටැලෝන් කියන නාමය අදටත් ඉදිරියෙන්ම පවතින නාමයක් බවට පත් වෙලා තිනවා. අපි ස්ටැලෝන්ගේ රංගනය පිළිබඳව අවසාන වශයෙන් කතා බහ කරමු.
ස්ටැලෝන්ගේ මම හිතන රොකි සිනමා මාලාවත් මේ වගේම ඉතාම ජනප්‍රිය සිනමා මාලාවක්. ඒකම ඊට පස්සේ මම හිතන්නේ ක්‍රීඩ් 1 2 දෙකම එයාගේ ආවම ඇත. ඒකම එස්කේප් ප්ලෑන් චිත්‍රපටිය, ඊට පස්සේ බෑක් ෆේස්, ඒකම එයාගේ එක්ස්පෙන්ඩබල්ස්. ඒකෝ ඒ චිත්‍රපට මාලාවත් එහෙමයි. මම හිතන්නේ යම් කිසි විදිහකට සිල්වස් ස්ටැලෝන් මම දකින්නේ අර එක්තරා ආකාරයක ඇමරිකානු ඒ හොලිවුඩ් සිනමාවේ ඒ නොමැකෙන ප්‍රතිරූපයක් විදිහට තමයි කරේ. හේතුව වෙන්නේ ආ ඒතරම් සංකීර්ණ නළුවෙක් නෙමෙයි. ඒ අපි ඒක මං කන්නේ ඉස්සෙල්ලාම ඒක කියන්න ඕනේ. එතකොට මේ ඇමරිකාව තුල ඉන්නවා කියන්නේ විවිධ විවිධ ප්‍රතිමාන සහිත නළුවන්. එතකොට සිල්වස් ස්ටැලෝන්ට හැකියාව තියෙනවා එකෙන් තමන් නාපු ධාරාව තුලම නැත් අපි කියන තුලා ක්‍රියාදාම නැත්නම් අපි කියන්න පුළුවන් යම් කිසි විදියකට ඒ කියන්නේ ඇමරිකානු වීරට නැ හොලිවුඩ් වීර නිකන් වීර ප්‍රතිරූපයන් නිෂ්පාදනය වෙන ආකාරයකට ඒක දිගටම නරතු කරගෙන යන මං කෙනෙක්ට තමයි ස්ටැලෝන්ට තියෙනවා කියලා අදිෂ්ඨානයක්. එයා කවුද කියන නැත් එයා රංගන වේදිකාවක් විදියට එයාගේ සීමාව කුමක්ද, එයාගේ රංගනය විසිරලා තියෙන්නේ කවර පරිමාවකද, සායත තෝරගන්න තියෙන සිනමාව කුමක්ද කියන එක ගැන ස්ටැලෝන් තමයි හිතන්නේ යම් කිසි විදියට විචක්ෂණතාවයක් තියනවා කියලා. හරි, ඒකෙන් අදහස් වෙන්නේ නැහැ ස්ටැලෝන් කියන හොඳ නළුවෙක් කියන එක. හදයි මම කියන්නේ ඒ කියන්නේ අපි දන්නවා මේ හොලිවුඩ් සිනමාව, යුරෝපීය සිනමාවත් සහ ලෝකයේ අනෙකුත් සිනමා කලාව බලුවාම සිනමා නළුවන්ගේ තියෙන විවිධත්වයක්. සා ඒගොල්ලෝ තෝරාගන්න දේවල් නැත්නම් ඒගොල්ලෝ කැප වෙන කලාපයන් පිළිබඳව ඒකට අවබෝධයක් තියෙනවා. මම හිතන්නේ ස්ටැලෝන් ඒකත් එක්ක තමයි ඉන්නේ කියලා ස්ටැලෝන්. ඒක තමයි 72ක් වෙලක් ඒ මං කියන්නේ ප්‍රතිරූප එක්තරා විදියක මාකට් වීමකුත් තියෙනවා ස්ටැලෝන් කියලා. කියන්නේ මේ ඒක මම සදාකාලිකවම නොමැකෙන ඒක ලෝක සිනමාව තුළ ඉන්න සහ යම් කිසි විදියකට වෙළඳපොළ විචිනුත් උත්කර්ෂණය කරපු ඒ හොලිවුඩ් සිනමා කර්මාන්තේ නැත් අතීත පැවැත්මක් නැවත සිහිපත් කරන චරිතයක්. ඒ නිසා තමයි මං හිතන්නේ ස්ටැලෝන් කියන චරිතය 72ක් වුණත් අපි දැන් මේ චිත්‍රපටියත් එක්ක එයා බද්ධ වෙන ආකාරය සහ එයත් ඒක සම්බන්ධ ඉදිරියට එන විචාර කියවීම ගැන අපි ඉදිරියට බලන්න වෙනවා. එතකොට මම හිතන්නේ එයාට ඒ තරම් සම්මාන ගොඩක් ලැබිලත් නැහැ. එයා ගොඩක් වෙලාවට මේ ඒක නිර්දේශ වීම වෙලා තියෙනවා. ඒ වගේම ඔය කියන ක්‍රීඩ් කියන චිත්‍රපටිය සඳහා එයා ඔස්කා සම්මාන 2016 දී එයා මේ නිර්දේශ වුණා හොඳම සහාය නළුවට. ඊට පස්සේ හොඳම නළුවා 1976 දී ඉතින් රොකි සිනමා පටියත් එක්ක නිර්දේශනා. ඒ වගේ එක්කම 2016 දී ගෝල්ඩන් ග්ලෝබ් හොඳම සහාය නළුවට ලැබුණා. ඒ වගේ මම හිතන්නේ ඒකත් ලොකු සම්මානපත් දිනේ වෙන්න යාත ඉඩක් ලැබුණෙත් නෑ. අනිත් පැත්තෙන් මම හිතන්නේ එයා ඒක නර කාරණේ තමයි මොකද මම හිතන්නේ එයා ඉතින් අපි තේරුම් ගන්න ඕනේ එයාගේ සීමාව කුමක්ද, එයාගේ රංග පෞරුෂය නැත්නම් එයාගේ රංග පෞරුෂය නිර්මාණය වෙලා තියෙන්නේ කවර තත්වාරෝපණයක් තුළද නැත්නම් කවර තත්වාරෝපණයක් තුළද කියන එක අපි වටහා ගන්න ඕනේ කියන එකයි අපි අදහස.
හොඳයි, අපි අද දවසේ නුදුරු සිනමා විශේෂංගෙන් කතා බහ කරේ නවතම රම්බෝ චිත්‍රපටය වන රම්බෝ ලාස්ට් බ්ලඩ් චිත්‍රපටය පදනම් කරගනිමින් මේ සමස්ත රම්බෝ චිත්‍රපට මාලාව පිළිබඳවයි. මේ සාකච්ඡාවට අපිත් සමග සම්බන්ධ වුණේ ශ්‍රී ලංකාවේ සිට සිනමා විචාරක විදර්ශන කන්නංගර. අපි විදර්ශන ඔබට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. අපි ලබන මාසයේ අවසාන සතියේ බ්‍රහස්පතින්දා නැවතත් හමුවෙමු නුදුරු සිනමා විශේෂංගෙන් සිනමා කෘතියක් හෝ සිනමා කරුවෙක් පිළිබඳව නොකිය වූ කතාව කියවන්නට. සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.
Hear more stories in your language by visiting sbs.com.au.